ආදරණීය දුවේ පුතේ, සුභම සුබෝදෑසන කොයාල හැමෝටම. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයත් රුහුණු ගුවන්විදුලියත් එකට එකතු වෙලා අරගෙන එන රුහුණු ගුරු ගෙදර වැඩසටහනත් එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව ඇසුරින් නිරූපණය කරන සමාජීය නිරූපණය හා ජීවිතාවබෝධය ගැන. ඊට කලින් අපි චුට්ටක් මතක් කරලා බලමු නේද, මේ සම්බන්ධයෙන් අපි දන්න වරින් වර අපි කතා කරපු සාහිත්‍යමය වටාපිටාව මොන වගේද කියලා. දරුවනේ, අපි කලින් පාඩම්වලදීත් කතා කරා මෙන්න මේ උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව උපුටගන්නේ සද්ධර්ම රත්නාවලියෙන් බව. සද්ධර්ම රත්නාවලිය ලියන්නේ දඹදෙනි යුගයේ හිටපු ධර්මසේන හිමියන්. මේක සඳහා මූල ග්‍රන්ථයේ බවට පත් වෙන්නේ බුද්ධഘോഷ හාමුදුරුවෝ ලියපු පාලි ධම්ම පදට්ට කතාව. හැබැයි ධර්මසේන හාමුදුරුවෝ තමන්ගේ නිසඟ භාෂා කුසලතාවයයි නිර්මාණශීලීත්වයයි එකට කැටි කරලා පාලි ධම්ම පදට්ට කතාවේ අර්ථයට හානි නොවන විදිහට ස්වාධීන රීතියකින් රචනා කරලා තියෙනවා. මේ කතා වස්තු අවසානයේදී දහම් පණිවිඩයක් පවා ලබලා දෙනවා. අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් තුරුවිය යුතුය. හොඳයි. කතාව ආරම්භයේදීම කතුවරයා දහම් පණිවිඩයක් දෙනවා. ඉගෙනුම ලබනවනම් නිවැරදි ශිල්පයක් මිසක් වැරදි ශිල්පයක් ඉගෙන නොගත යුතු බව. වැරදි ශිල්පයෙන් මේලොවට මිසක් පරලොවට ප්‍රයෝජනයක් නැති බව. අන්න ඒ කාරණාව තමයි මේක ආරම්භයේදීම දක්වන්නේ. එතකොට මෙන්න මේ දහම් පණිවිඩය තහවුරු කරන්න තමයි උග්ගසේන වස්තුව ඉදිරිපත් කරන්නේ. අතීත සමාජය තුළ පුතේ විවිධ රැකියාවල් වල නිරත වෙච්ච අය අතර නැටීමෙන් ජීවිතය සලසගන්න පිරිසක් පදනම් කරගෙන තමයි මේ කතා වස්තුව ලියවෙන්නේ. කලාතුරකින් දවසක රජගහනුවරට ඇවිල්ලා නැටුම් ඉදිරිපත් කරලා දක්ෂතාවයන් පෙන්නන කණ්ඩායමක්. මේගොල්ලන්ට කියනවා විද්වත් කුලයක්. මෙන්න මේ පිරිස මෙවරත් රජගහනුවරට එනවා. ඔවුන්ගේ දක්ෂතා බලන්න මිනිස්සුන්ට තිබුණේ පුදුම උනන්දුවක්. මේගොල්ලෝ ඉස්සෙල්ලම තමන්ගේ ක්‍රීඩා නැටුම් දක්ෂතාවයන් පෙන්වන්නේ රාජමාලිගාවේදී. එතකොට රාජමාලිගාවේදී මේවට සතුටු දෙන්නුනහම රජුරවන්ට තෑගි භෝග මිල මුදල් සැප සම්පත් ගොඩක් මේගොල්ලොන්ට ලබලා දෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මිනිස්සුන්ට පේන්න මේ නර්තන ප්‍රසංග තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ දක්ෂතාවයේ තරමට මිනිස්සුන්ගෙනුත් මිල මුදල් තෑගි භෝග රාශියක් ලැබෙනවා. මිනිස්සු මේ නර්තනාංග බලන්න හරි ආසාවෙන්. නිකම්ම නෙමෙයි, මැසි පිට මැසි බැඳගෙන මැස්සක් කුඩ මැස්සක් ඒ තරමටම අතුරු සිදුරු නැතුව මේ නර්තනාංග වේලාවට වීදි පිරෙනවා. එක දවසක මෙන්න මේ විදිහට උණ දණ්ඩක් අග තමන්ගේ නර්තන කෞශල්‍ය සමබරතාවය තමන්ගේ හැකියාව පෙන්නුම් කරපු තරුණියක් ගැන උග්ගසේන කියන සිටු තරුණයාගේ හිතේ ආදරයක් ආසාවක් ඇති වෙනවා. ඔහුගේ හිත ඇය කෙරෙහි බැඳෙනවා. මෙන්න මේ වෙලාවේදී ඇයගේ සුන්දරත්වයත් දක්ෂතාවයත් දැකලා මේ උග්ගසේනට උවමනා කරනවා ඇය කොහොම හරි තමන් සාන්තක කරගත යුතුයි කියලා. උග්ගසේන මොකද කරන්නේ, ගෙදර ගිහිල්ලා ඇය ලැබුණොත් පමණක් ජීවත් වෙන බවත් නොලැබුණොත් මිය යන බවත් කියමින් තමන්ගේ දෙමව්පියන්ට බලපෑම් කරනවා ඇයව තමන්ට විවාහ කරලා දෙන්න කියලා. ඇයි පුතේ ඇයව විවාහ කරලා දෙන්න කියලා බලපෑම් කරන්න සිද්ධ වෙන්නේ? ඇය විත්තත් කුලයක තරුණියක්. උග්ගසේන කියලා කියන්නේ සිටු පවුලක තරුණියෙක්. එතකොට උසස් කුලවත් තරුණියෙක් පහත් පවුලකින් විවාහ කර ගැනීම එදා සමාජය තුල අනුමත වෙච්ච කාරණාවක් නෙමෙයි. ඒ නිසා මේ දෙමව්පියෝ සෑහෙන උත්සාහ කරනවා ඔහුට සුදුසු තැනකින් මොකක් හරි කමක් නැහැ විවාහයක් කරලා දෙන්න. හැබැයි ඔහුගේ පෙර කරන ලද කර්ම ශක්තියේ විපාකයන්ට අනුව ඔහුට උමනා කරන්නේ අර විද්දත්තියනියම පමණයි. ඇතනම දරුවනේ මේ විදිහට කුලයට පවුලට ජාතියට නොසම නොසරි තැනකින් විවාහයක් කරගත්තහම ඒකෙ තියෙන්නේ අනිසි විපාක විතරයි. ඒකෙ තියෙන්නේ අනිසි විපාක විතරමයි. ඇයි මං එහෙම කියන්නේ? මේ දෙන්නා හැදෙන සමාජ තත්ත්ව දෙකක්. සිටු පවුලක තරුණයෙක් හැදෙන සිටු පවුලේ තත්ත්වයට අනුව. විද්දත් කුලයේ තරුණිය හැදෙන්නේ විද්දත් කුලයේ තත්ත්වයට අනුව. එතකොට දෙන්නා ඇසුරු කරපු සමාජය දෙකක්. දෙන්න කතා බහ කරපු විදි දෙකක්. දෙන්න මුදල් පරිහරණය කරපු විදි දෙකක්. ඇඳ පැළඳ කන බොන විදිය, හැසිරෙන විදිය, ඇසුරු කරන යාළුව හැමදේම දෙවිදිහයි. එතකොට මේ දෙවිදිහක දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ දෙන්න අතර මත ගැටුම් ඇති වෙනවා. ඔන්න ඕක නිසා තමයි පුතේ අදටත් අපේ විවාහ මංගල්‍යයක් කරන්න කලින් පොරොන්දන් ගලපනවා, පවුල් පසුබිම හොයනවා, දෙමව්පියන්ගේ තත්ත්වයන් හොයනවා, ඔන්න ඔය කාරණාව නිසා. එතකොට මේ උග්ගසේනට මොකද වෙන්නේ? දෙමව්පියන්ට මෙයා බලපෑම් කරලා කරලා අවසානයේදී දෙමව්පියන් අසරණ වෙනවා. අර නොගැලපෙන කුලෙන් අඩු තරුණියව උග්ගසේනට විවාහ කර දීමට තරම්. මෙන්න මේ අම්මයි තාත්තයි ඉස්සෙල්ලම මොකද කරන්නේ? ඔහුගේ හිත වෙනස් කරන්නට උත්සාහ කරනවා. ඒක අසාර්ථක වෙන තැන මේ විද්දත් දියණියගේ පියාට, මේ උග්ගසේනගේ පියා උග්ගසේනගේ මිත්‍රයාගේ අතේ යාළුවගේ අතේ රංකහවණු 1000ක් යවනු යවල කියනවා දියණියව එවන්න සිටු මාලිගාවට. මේ විද්දත් පියා කල්පනා කරනවා මෙන්න මෙහිම කාරණාව. මේ දියණියගේ සුන්දරත්වයේ දක්ෂතාවයයි නිසා එයා පවුලේ ප්‍රධාන ජීවනෝපාය බවටයි පත් වෙලා තියෙන්නේ. මේ නිසා මෙයාව යවල බෑ. හැබැයි පුතේ, ඇත්තටම මේ දියණියට ආදරය කරපු තාත්ත කෙනෙක් වුණා නම් ඇයට යහපතක් වෙන වෙලාවට ඔහු ඒ වෙනුවෙන් උදව් කරන්න ඕන, කැප වෙන්න ඕන. නමුත් ඔහු ආත්මාර්ථකාමී කපටි අවස්ථාවාදී තරුණ මේ තැනැත්තෙක් විදිහට යා මොකද කරන්නේ? මෙයා විද්දත් දියණියම සිටු පවුලට යවන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ඔහු මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා. නොලදොත් මියෙත් නම් මිය ප්‍රයෝජනකින්ද අපහා එක්වන්නාම දුව පාවා දෙමි. ඔයා මැරෙනවනම් මැරෙන්න, ඉන්නවනම් ඉන්න, කමක් නැහැ. මේ හැබැයි දුව උමනානම් විත්තත් කුලියට එන්න, එතකොට දුව විවාහ කරලා දෙන්නම් කියලා. හේතුව තමයි පුතේ, එතකොට දියණිය පිට යන්නෙත් නැහැ. දියණියගෙන් තමන්ට අවශ්‍ය කරන මුදල් ටික ලැබෙනවා. සහ මේ උග්ගසේන කියන තරුණයා පුංචි පුංචි වැඩකට හරි දායක කරගන්න පුළුවන් නිසා. එතකොට මේ තෙක්කම මේ දෙන විසඳුම අවසානයේදී උග්ගසේන පිළිගන්නවා. තමන්ගේ සිටු පරපුර අත්තරල දාලා විද්දත් කුලයට එකතු වෙනවා. දරුවනේ, මෙතෙන්දී උග්ගසේන වගේ සිටු තරුණයෙක් විද්දත් දියණිය වගේ සාමාන්‍ය තරුණියක් නිසා සියලු වස්තුව දේපල අත්තරල දැම්මේ පෙර කරන ලද කර්මයක් නිසා බව මේ කතා වස්තුවේ අවසානයේ අතීත කතාවේදී විස්තර කෙරෙනවා. එතකොට කතුවරයා මෙතන උපහාස රසයේ ප්‍රබල විදියට දක්වන්න උත්සාහ කළා තියෙනවා. උග්ගසේන කියලා කියන්නේ පුතේ සිටු පවුලට අයත් සිටු කුලයට අයත් සියලු ශිල්ප ඉතා හොඳින් ප්‍රගුණ කළපු කෙනෙක්. නමුත් ඒ ශිල්ප විද්දත් කුලයට උමනායව නන් නෙවෙයි. ඉතින් විද්දත් ශිල්පීන්ට අනුව උග්ගසේන කියලා කියන්නේ නිකම්ම නිකං නිකමෙක්. කිසිම වැඩක් නොදන්නා කෙනෙක්. සිටු පුත්‍රයාණන් දන්නා විත්තත් ශිල්පයක් නැතත් ඒ දෙය මේ දෙය අල්වා ගන්නට උවත් සහය වමනා නිසා. බලන්න පුතේ, මේ සිටු තරුණයා ගැන මේ විද්දත් පියා හිතපු දෙ අරතරම් උගත් දක්ෂ උසස් කුලවත් තරුණයා තමුන්ට නොගැලපෙන විවාහයකට ඇතුළත් වෙච්ච නිසා පිරිහිලා ගියපු තරම් අවලාද ලබන තරම් මේ විද්දත් දියණිය පවා මද කලකින් සිටුත් පුත්‍රයාට යම් යම් අවලාද අපහාස එල්ල කරනවා. ටික කාලකට පස්සේ මේ සිටු පුත්‍රයාට දාව විද්දත් දියණියට දරුවෙක් ලැබෙනවා. ඉතින් මේ තරුණිය මේ පුංචි බබාව කොහොමද නලවන්නේ? තාත්තා ගැන, ඒ කියන්නේ උග්ගසේන ගැන අවලාද කියමින්. ගැල් රකින්නවුගේ පුත්, බර උසුලන්නවුගේ පුත්, කුමකුත් නොදත්තවුගේ පුත්. එතකොට ඔයාලට තේරෙන්නට ඕන උග්ගසේන කියන තරුණයා මේ තරම් උසස් කුලයක ඉඳපු කෙනෙක් වුණත් තමුන්ගේ තිබුණු නොගැලපුණු විවාහය නිසා සමාජයෙන් පරිහානියට පත්තුණු බව. එතකොට මෙන්න මේ වෙලාවේ මේ උග්ගසේන තමන්ගේ බිරිඳ වගේම අනිත් කට්ටියගේ අපවාදයටයි අවමානයටයි ලක් වුණා. මේ සිදුවීම පුතේ දාට වගේම අදටත් පොරු කාරණාවක්. තමන්ට නොසුදුසු නොගැලපෙන අයත් එක්ක සහවාසය පුද්ගලයින්ගේ පරිහානියට හේතුවක්. ධර්මසේන හිමියන් දක්වන්නේ මෙන්න මේ සදාතනික සමාජ යථාර්ථය. මේ කතාවේ හැටියට විද්දත් දියණිය උග්ගසේන තමුන්ගේ අතවැසි කොළුවෙක් තරමටවත් ගණන් ගන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේ උග්ගසේන තමන්ගේ තත්ත්වය අවබෝධ කරගන්නවා. ඒ වෙලාවේ උග්ගසේන තේරුම් ගන්නවා මෙයා සතුව තියෙන්නේ දක්ෂතාවයයි සුන්දරත්වයයි විතරයි. අන්න ඒ ධනාත්මක ලක්ෂණ දෙක පමණක් පාවිච්චි කරමින් ඇය තමාව පාලනය කරන බව දැනගන්න උග්ගසේන තමන්ගේ මාමණ්ඩියගෙන් එයා දන්න සියලුම ශිල්ප ගිහින් ඉගෙන ගන්නවා. ඒ ඉතාමත් කෙටි කාලයක් තුල ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ අවසානයේදී උපන් නුවරට පණිවිඩයක් යවනවා. මේ පණිවිඩේ අද පටන් 7 වෙනි දවසේදී නුවරට ඇවිල්ලා ශිල්ප දක්වනවා කියලා. ඔහු උත්සාහ කරනවා තමන්ගේ බිඳිලගියපු ගරුත්වයයි ගොඩනගා ගන්න. මෙන්න මේ වෙලාවේ බුදුන් වහන්සේගේ නුවණැසට මේ උග්ගසේන ශිල්ප දක්වන අවස්ථාව පිළිබඳව දැනගන්නට ලැබුණා. ඒ වෙලාවේ උණ දණ්ඩ අගදීම උග්ගසේනට රහත් බවට ප්‍රවිෂ්ඨ වීමට තරම් පෙර පින් තියෙනව කියලා උන්වහන්සේ දැක්කා. උග්ගසේන ශිල්ප දක්වන අවස්ථාවේ ඔන්න බුදුන් වහන්සේ රජගහ නුවරට වඩිනවා. මිනිස්සු මොකද කරන්නේ? මෙච්චර වෙලා අර අපොලසන් දෙමින් සිවුරු හනලමින් මහත් ප්‍රීතියෙන් බලබලා හිටපු උග්ගසේනගේ ශිල්ප දැක්වීම නොබලා බුදුන් වහන්සේගේ දිහා බලන්න පටන් ගත්තා. මෙන්න මේක නිසා උග්ගසේන හරි කලකිරීමකටපත් වෙනවා. මේක දැකපු බුදුන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ට කියනවා උග්ගසේනට පරණ විදියට ශිල්ප දක්වන්න කියන්න කියලා. මේක නිසා උන්වහන්සේට සතුටක් දැනෙනවා. මොකද ඒ වෙලාවේ බුදුන් වහන්සේ පවා මගේ ශිල්ප දකින්නට ඇවිල්ලයි කියලා. එතකොට මෙයා මොකද කරන්නේ? ඒ වෙලාවේ තමන්ගේ හැකියාව උපරිමයෙන් පෙන්වන්නට උත්සාහ කරනවා. හැබැයි මෙන්න මේ වෙලාවේ මිනිස්සු ඔක්කොම රැක්රස් වෙලා මේක දිහා බලාගෙන ඉන්න අතරේ බුදුන් වහන්සේ මොකද කරන්නේ? බොහෝම සියුම් විදිහට බණක් කියනවා. කෙලි ලලුවේ ඇලුම් තබාලා ගිය දවස පැවති පස්කඳෙහි ආලයත් හරුව. එම පස්කඳ එන දවස පවත්නා ඇලුමුත් හරුව. දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ආලයත් හරුව. එසේ කළා නම් කෙලි ලලුවෙන් තබා ජාති ජරා මරණිනුත් මිදෙව. එතකොට මං ඔයාලට කලිනුත් කිව්ව පුතේ, මේ ධර්මසේන හාමුදුරුවෝ අර්ථවත් යමක් කියන වෙලාවට දිගුවැකි භාවිතා කරනවා, සහ ඒ දිගුවැකිවල ගීතවත් බවක් දකින්න තියෙනවා කියලා. බලන්න මෙතන ආලයත් හරුව, ඇලුමුත් හරුව, ආලයත් හරුව, මරණිනුත් මිදෙව. එතකොට මේකේ හරි අමුතුම රිද්මයක්, අමුතුම ගීතවත් භාවයක් දකින්න තියෙනවා. එතකොට මෙන්න මේ බණ අහන සත්වයෝ 84000ක් 84000ක් කියන පුතේ 84000ක් නිවනට ගියා කියලා පොතපතේ සඳහන් වෙනවා. උකසේන නිවන අවබෝධ කරගන්න පුතේ මේ උණ දණ්ඩේ මුදුනේ නැගලා ඉන්න වෙලාවෙමයි. හැබැයි උණ දණ්ඩේ මුදුනේ ඉන්න වෙලාවේ උග්ගසේන රහත්තුණු බව වෙන කවුරුවත් දන්නේ නැහැ බුදුන් වහන්සේ හැර. එතකොට උන්වහන්සේ මොකද කරන්නේ? උග්ගසේන රහතන් වහන්සේ අන් අයට අඟවනවා තමුන් රහත් භාවයට පත්තුණු බව. ඇත්තටම දරුවනේ බලන්න, සිටු පවුලක උපදින්න තරම් පින්වන්ත උග්ගසේන පෙර කරපු පවක් නිසා තමන්ට නොගැලපෙන නොසුදුසු විවාහයක් කරගත්තා. ඒ විවාහය නිසා පුදුම තරම් අපහාස, අවලාද, නින්දා සමාජය තුලින් වින්දා. ඒ විතරක් නෙමෙයි, එයා ගොඩක් ආදරය කරපු එයාගේ බිරිඳ පවාහුට අවලාද කියන්න පටන් ගත්තා. එතකොට මෙතන මේ උග්ගසේන තමුන් ඉඳපු අවස්ථාව තේරුම් අරගෙන, තමන්ගේ තත්ත්වය තේරුම් අරගෙන උත්සාහ කරා, හොඳ ඉගෙනුමක් ලබලා තමන්ට අහිමි වෙච්ච අභිමානය නැවතත් ළඟා කරගන්න. මොකද තමන්ට නුසුදුසු තැනත් එක්ක විවාහ වීම නිසා ඔහු තමන්ගේ ගෞරවය, අභිමානය විනාශ කරගත්තා. හැබැයි අවසානයේදී රහත් භාවයට ඇවිල්ලා මේ හැම දෙයකටම පෙර භවයේ කරන ලද කුසල් අකුසල් හේතු වන බව කතුවරයා දක්වනවා. එතකොට අවසානයේදී උග්ගසේන රහත් භාවයට ඇවිල්ලා මේ හැම දෙයකින්ම නිදහස් වෙනවා. මෙතන කතා වස්තුව තුල පෙර භවයේ කතාවක් පිළිබඳවත් කතුවරයා දක්වලා තියෙනවා. අතීතයේ දවසක කාශ්‍යප බුදුන්ගේ රන්දාගැබ කරන කාලයේ බරණැස් නුවර අය කෑම උයාගෙන විහාර කර්මාන්තයේ යෙදෙන්න යනවා. මෙන්න මේ යන වෙලාවේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් පිඬුසිඟා වඩිනවා. මේ වෙලාවේ කුලකාන්තාවක් තමන්ගේ සැමියාත් එක්ක බත් පාත්‍රයක් උන්වහන්සේට පිළිගන්වලා නිවන් ප්‍රාර්ථනා කරනවා. මේ භික්ෂුව රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ දකිනවා අනාගතයේදී මේ ප්‍රාර්ථනාව සඵල වෙන බව. උන්වහන්සේ මද සිනාවක් පහළ කරනවා. මොකද මේ දෙන්නා මතු භවයකදී නිවන් ලබන බව උන්වහන්සේට පේන නිසා. හැබැයි මේ කුල දියණිය වරදවා වටහා ගන්නවා මේ භික්ෂුව විද්වත්කමකට, සෙල්ලමට, වැරදි හැඟීමකින් hina වුණා කියලා. ඇය මේ බව තමන්ගේ සැමියටත් කියනවා. සැමියා එකේ විදිහටම පිළිගන්නව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා නිවන් දකින භවයේදීත් ඇය විද්වත් කුලයක තමයි උපත ලබන්නේ. මේ තරුණයා සිටු කුලයක ඉපදුනත් පෙර කරන ලද කර්ම විපාකය නිසා විද්වත් කුලය හා එකට එකතු වෙලා ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. නොඑක් අවලාද, අපහාසවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවසානයේදී හැබැයි මේ විද්වත් දියණිය වගේම උග්ගසේනත් මහණ බවත් රහත් බවත් ලබා ගන්නවා. දරුවනේ, අපි මේ සම්බන්ධයෙන් පුළුල් විවරණයකට ගියොත්, අතීත රජගහ නුවර සමාජීය වටපිටාව නිරූපණය කරන ආකාරය අපිට මෙතෙන්දි පේනවා. ඒ වගේම ඔවුන්ගේ රැකියාවන්, ඒ සම්බන්ධයෙන් ජනතාව දරන ආකල්ප, කුල ભેදයන්, මේ වගේ බොහෝ සමාජීය කාරණා මේ කතාව තුළ සාකච්ඡා වෙනවා. ඒ වගේම තමාට ඇතිවන ෂණික ආවේගයන්, ආකර්ෂණයන් නිසා ඇති කරගන්නා නොගැලපෙන සම්බන්ධතා හේතුවෙන් මිනිස්සු කොයිතරම් උසස් තැනක උපත ලැබල ජීවත් වුණත් පරිහානියට පත්වෙන බව මේක තුල දක්වලා තියෙනවා. ඒ වගේම දරුවනේ, අනුන්ට චෝදනාවක් කරනවා නම් ඒ පිළිබඳව දෙපාරක් සිතිය යුතුයි කියන පණිවිඩයත් මේක තුල ගැබ් වෙලා තියෙනවා. හොඳයි. එහෙමනම් මං හිතනවා ඔයාලට මේ පාඩම හොඳින් තේරුම් යන්නට ඇති කියලා. අද දවසට අපි අපේ පාඩම නතර කරන්න තමයි මේ සූදානම. එහෙමනම් මේ පාඩම ඉදිරිපත් කරන මම මාර හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යිනී DGK සුරන්දි දිල්රුක්ෂි. එහෙමනම් ආයිමත් දවසක ඔයාලා හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමු අරගෙන යන්නම්. දූල පුතාලා හැම දිනාටම සුබම සුබ දවසක්.